Hudai kauru tamang inna iriyawu pahasu in tabagana inna iriyawu ta sihi pitu aganna. Mammi mohute indagani inni kila inna iriyawu tamandu manasindak inna. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්ටයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ තාම කලාතුරකින්. උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකේ පවතින්නේ තාම කලාතුරකින්. ඒ ධර්මයේ දේශනා කරනයි මේ ලෝකෙ පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ ධර්මය තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ තාම කලාතුරකින්. මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපිට සම්මුඛ වෙලා තිනවා. ලෞතර බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් මේ ලෝකේ පවතින කාලයක අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා කල්යාණ මිත්‍ර ඇසුරින් මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මියම් ප්‍රමාණයකට හෝ තේරුම් අරන් ඊට අනුව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනාව ලැබිලා තියෙනවා. මේ ලැබුණු උතුම් වටිනා මොහොත, මේ කාලය, මේ අවස්ථාව, මේ ප්‍රතිලාභය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව ජීවිතය කියන්නේ හිතාම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ කියන්නේ කිසිම හයියක් හත්යක් නැහැ. ඕනම මොහොතක පොළවට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක නුයේ හේතුන්ගේ මරණයට පත් වෙන්නට පුළුවන්. කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම ජීවිතේ ගත්තාම කඳු මුඳුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුඳුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. මේ හැම මොහොතෙම ජීවිතය මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම මොහොතක නතර වීමක් නැහැ. මරණයට නියමුණු ගවයෙක් වගේ ජීවිතය කියන්නේ වදකස්ථානයට ගවයෙක් රැගෙන යනකොට හැම පීවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම, රාත්‍රියක් පාසාම අපි ලං වෙන්නේ මරණයටයි. ගෙවන පැයක් විනාඩියක්, තප්පරයක් පාසාම අපි පියමන්න ගන්නේ මරණයටයි. වගේම ජීවිතය කියන්නේ දී ඇඳිරක් වගේ. දී ඇඳීර වහා මැකිරා යනවා. මැකුණු ඉරයි කවදාකවත් දකින්න ලැබෙන්නේ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මේ ජීවිතය මරණය මැකී යනවා. මරණය මැකනයි ජීවිතය අපිට කවදාකවත් ලැබෙන්නේ නැහැ. එවගේම ජීවිතය ගත්තාම කිසිම හයියක් හත්යක් නැති වේගේ මරණය කරා යන, මරණය කරාම පියමන් නගන, මරණය මෙකී යන ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ. මේ මරණය නොයේ හේතු මුල් කරගෙන සිද්ධ වෙන්නට පුළුවන්. කනබන ආහාර පාන වස විස වුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පේ දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට පත් වුණොත් මරණයට පත් වෙන්න පුළුවන්. වාත පිත සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. බාහිර උපද්‍රවලින් මරණයට පත් වෙන්නට පුළුවන්. පරිහරණය කරන නොයෙක් වස්තු මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. මේ විදිහට නොයෙක් හේතුන්ගෙන් මේ ජීවිතේ මරණයට පත් වෙනවා. එනිසා ජීවිතේ තාවකාලිකයි, අස්ථිරයි. මරණය ඒකාන්තයෙන් අපට සිද්ධ වෙන උරුම වෙන දෙයක්. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතේ අවසාන කාර්යපාරාශය වෙන්න පුළුවන්. අවසාන දින කීපයේ අවසාන දවස වෙන්න පුළුවන්. එනිසා ඉතාමත්ම දුර්ලභව ලැබුවා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් පුරුදු පුහුණු කරන්න ලැබුණු මේ අවස්ථාව මේ කාලය අය අපට ලැබේද කියා කියන්නට හැකියාවක් නැහැ. දුර්ලභව ලැබුවා වූ මේ අවස්ථාව අපි හොඳ සිහිය නුවණ පිහිටුවාගෙන මේ ධර්මයක පණපදයක් හරි අපි ශ්‍රවණය කළා මතක තියාගරි අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. ඒ සඳහා කවුරුත් සාදුකාරය. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පඨමං පහම් භික්ඛවේ ඥානං නිස්සාය ආසවානං කයං වදාමීති. සද්ධාවන්ත පින්වතුනි, ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි මේ වැටලා ඉන්න සංසාර දුකින් අත මිදී ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ අපිට මේ සමත විපස්සනා භාවනා ක්‍රම දෙකක් දේශනා කළ තියෙනවා. අපි මේ සමත විපස්සනා භාවනා දෙකම දියුණු කර ගනිමින් මේ සංසාරයේ දිගින් දිගට පවත්වන අපි රැගෙන යන හේතු වන අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා තමයි අපි මේ සමත විපස්සනා භාවනාව දියුණු කර යුත්තේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, දේමා භික්කවේ විද්‍යා භාගියා ධම්මා සමතෝච විපස්සනාච. මේ විද්‍යාව ඇති කරලා දෙන ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි මේ සමත විපස්සනා කියලා. ତොර සමත භාවනාව වැඩි යුතු කාරණේ පෙන්වන්නේ සමතෝ භික්කවේ කමත්තම අනුභෝති. මේ සමත භාවනාව වැඩිමෙන් කුමද්ද සිද්ධ වෙන්නේ? චිත්තං භාවීයති කියන හිත දිනු කරගන්න පුළුවන්. ඒ වගේම විපස්සනා භාවනාව වඩන්න ඕනි ප්‍රඥාව දිනු කරගන්න. එතන මේ සමතේ වර්ලපේ හිත දිනු කරගන්නවා. ඒ වගේම විපස්සනාව දිනු කළා මේ ප්‍රඥාව කියන එක දිනු කරගන්නවා. එතන සංසාරේ අපි සැරිසරන සත්‍ය సంతාන තුල තියෙන දෙයක් තමයි එක පැත්තකින් ඇල්ම නැතන් තණ්හාව, අනිත් පැත්තෙන් තමයි අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසා තමයි අපිට මේ ලෝකේ පවතින ධර්මතාවයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න හැකියාව නැත්තේ. ඒතර විපස්සනා භාවනාවෙන් අපි නිතරම කරන්නේ හැම ධර්මතාවයකම තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න. පස්සනා කියලා කියන්නේ පාලි භාෂාවෙන් බලනවා දකිනවා කියන එකට පස්සනා කියලා කියනවා. එතකොට අපිට දේවල් පේන්නේ දකින්නේ කොහොමද? නিত্য සුඛ ආත්ම හැටියට හැම දෙයක්ම පේන්නේ ඒ විදිහට. ඒතර මේ නিত্য සුඛ ආත්ම වශයෙන් දකින හිඳ මොකද වෙන්නේ? හැම දෙයකටම හිත ඇලෙනවා, හැම දෙයක්ම ග්‍රහණය කරගන්නවා, හැම දෙයක්ම අල්ල ගන්නවා. එතකොට මේ ලෝකේ හැම ධර්මතාවයක මේ ආස්වාදයක් ආදීනවා කියලා තියෙනවා. එතන මේ ආස්වාද වශයෙන් ගැනීම තමයි මේ නিত্য සුඛය ආත්මය කියන්නේ. ඒ විදිහට බලනකොට අපිට හැම දෙයකම පේන්නේ ආස්වාද සුගතියක්. ඒතට ආස්වාද වශයෙන් අපි දැක්ක ගමන් හැම දෙෙම ග්‍රහණය කරගන්නේ අල්ල ගන්න ගතියක් තමයි තියෙන්නේ. හිත ඇලෙන බැඳෙන ගතියක් තියෙන්නේ. ඒතට විපස්සනා භාවනාවෙන් කරන්නේ මොකද? අපිට දැනට මේ හැම අරමුණකම පේන මේ ආස්වාද ස්වභාවය ඉක්මව හැම අරමුණකම අපි දකින්න පටන් ගන්න නැත බලනවා අපි හැම අරමුණකම තියෙන ආදීනව ස්වභාවය. එතන හැම අරමුණකම තියෙන ආදීනව ස්වභාවය තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනක මූලික ආදීනව. එතන ඒ ආදීනව ස්වභාවය යම් කිසි කෙනෙක් බැලුවොත් අන්නර අරමුණු අල්ලගන්න යන්නේ නැනේ තරමන වලට ඇලෙන්නේ යන්නේ නැහැ. ඒතර විපස්සනා භාවනාවේදී සෑම දෙයකම තියෙන ඒ යථා ස්වභාවය බැලීම තමයි විපස්සනා භාවනාව තුලින් කරන්නේ. ඒ සඳහා විපස්සනා භාවනා නොඑක ආකාරයෙන් අපි වඩනවා. පංච උපාදානස්කන්ධය ආදීන බලනවා, ආයතනයන්ගේ ආදීන බලනවා, ඒ වගේම ධාතු, ඒ වගේම පටිච්චසමුප්පාද, මේ විවිධ විදිහට මේ විපස්සනා භාවනාව වර්ධනය දියුණු කර ගන්නවා. ඒ වගේම මේ කයේ තියෙන යථා ස්වභාවයන් බලන, කය ලෙඩ වෙනවා, ඒ වගේම ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා, මේ වගේ ඒ වගේම අපි ජීවත් වෙනකොට අපි ඇසුරු කරන පරිහරණය කරන දේවල් පිළිබඳ යථා ස්වභාවය බලනවා. මේ හැමතැනකදීම එතකොට අපිට අවබෝධ කරගන්නේ මොකද්ද? හැම දෙයක්ම තියෙන ඇත්ත తත්වය තමයි අනිත්‍ය ස්වභාවය සහ දුක්ඛ ස්වභාවය තමයි අපිට අයිති නැති බව. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි යම් දෙයක් අවබෝධ කරගත්තා නම් අන්න එතකොට ඒ දේවල් අල්ලගන්න ග්‍රහණය කරන්න බැඳෙන්න යන්නේ නැහැ. අපි ඒවෙන් නිදහස් භාවයට පත් වෙනවා. ඉතින් ඒවෙන් නිදහස් වුණා මේව මුල් කරගෙන අපිට මේ මොහොතේ දුක සකස් වෙන්නෙත් නැහැ, අනාගතයකට දුක සකස් වෙන්නෙත් නැහැ. ඒතර අපි ඒවෙන් නිදහස් වෙච්ච අය කියනවා. ඒ වෙන් නිදහස් වෙච්ච අය තමයි රහතන් වහන්සේ උන්වහන්සේලා. මේ මොහොතේ කිසිම දුකක් හට ගන්න උපද්දව ගන්නෙත් නැහැ, අනාගතයට උන්වහන්සේලාට දුක් සකස් වෙන්නෙත් නැහැ. මොකද මේ හැම දෙයක් පිළිබඳව උන්වහන්සේලා හඳුනාගෙන ජීවත් වෙන නිසා, අවබෝධ කරගෙන ජීවත් වෙලා ඉන්න නිසා. ඒ නිසා බුදුරජාන් වහන්සේට අපි උවහන්සේ අපිට මේ විපස්සනා භාවනාව තුළ තමයි හැම දෙයකම යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්න උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ සඳහා අපි මේ විපස්සනාව කියන එක දියුණු කරනවා. ඒතර විපස්සනා භාවනාව දියුණු කරන්නේ අපි මේ යෝනිසෝ මනසකාරය තුළ. ඒතර යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ දේක තියෙන යථා ස්වභාවය නැවත නැවත බැලීම නැත්තම් කල්පනා කිරීමට තමයි යෝනිසෝ මනසකාරය කියන්නේ. ඒ යෝනිසෝ මනසකාරය කරනකොට අපිට දෙයක තියෙන ඇත්ත ස්වභාවය අන්න බලන්න දකින්න හැකියාව තියෙනවා. දැන් අපි දන්නවා දැන් මේ ලෝකේ සමහර දේවල් තිබුරු පමණින් අපිට පේන්නේ නැහැ. අපි මොකද කරන්න ඕනේ? ඒ දේ බලන්න ඕනේ. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. දැන් අපි දන්නවා CD වල CD තැටි තියෙනවා. දැන් ඒවත් නිකන් තිබුණාට අපිට පේන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ඒක විකාශනය කරන්න ඕනේ. ඒතර විකාශනය කරන තරමට තමයි අපිට පේන්න පටන් ගන්න. ඒ නිසා මේ විකාශනය කරන්න ඒක ඇහෙනවා, එහෙම නැත්නම් දකින්නවා. ඒතර ඇහෙන්න දකින්න තමයි අපිට ඒකේ පේන්න පටන් ගන්න. ආන් ඒ වගේ යථාර්ථය කියන එක උපාදෝව තථාගතෝ කියන තථාගතයන් වහන්සේ ඉපදුනත් නැති වුනත් මේ ලෝකේ හැමදාම තියෙනවා. දැන් ගත්තොත් මේ මොහොතේ යථාර්ථයන් තියෙනවා. නමුත් මේ යථාර්ථයන් තිබුණට ඒ තිබූ පමණට අපිට පේන්නේ නැහැ. එහෙනම් අපිට බලන්න නම් අපි මොකද කරන්න ඕනි? යථාර්ථය වර්තමාන කරන්න ඕනි. යථාර්ථය විකාශනය කරන්න ඕනි. ආන්නේ විකාශනය කරනකොට තමයි අපිට යථාර්ථය පේන්න බලන්න පටන් ගන්න. ඒ නිසා විකාශනය නොකර යථාර්ථය පේන්නේ නැහැ. ඒ නිසා මේ විකාශනය කරන එකට තමයි අපි මේ යෝනිසෝ මනසිකාර්ය කියලා කියන්නේ. ඒතර යෝනිසෝ මනසිකාර්ය තුළ තමයි යන්නේ යථාර්ථය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ තුළ තමයි අපිට සෝතාපන්න වෙන්න, සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, අරහත් වෙන්න ඔක්කොම දේ සිද්ධ වෙන්නේ. ඒ නිසාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙන් කොට්ටිත ස්වාමින් වහන්සේ අහනවා, සීලවතු ආවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. සාරිපුත්‍රයන් වහන්සේ මේක විශ්වාස සිල්වත් වුණාට පස්සේ ඒ සිල්වත් විශ්ව විසින් නුවණින් විමසිය යුත්තේ මොනවද කියලා අහනවා. මොකද උන්වහන්සේලා දන්නවා කෙනෙක් සෝතාපන්න වෙන්න නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනි, යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනි. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් තුළයි කෙනෙක් මේ සෝතාපන්න වෙන්න හැකියාව තියෙන්නේ. එතකොට උන්වහන්සේ එතකොට අහන්නේ මේ කෙනෙක් සෝතාපන්න වෙන්න නම් මොන වගේ දේවල්ද යෝනිසෝ මනසිකාරය කරන්නේ. එතු දැම් බන අහනුව එකෙන් අපි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ තුළ යා යෝනිසෝ මනසිකාරය යෙ දෙන්න ටෝනි. එතොට මොනවගේ දේවල්ද යෝනිසෝ මනසිකාරය කරන්න ටෝනි කිල හන තුර කියනවා. සිල්වත් භික්ෂුව විසින් මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් තමයි නුවණින් විමසිය යුත්තේ. එතර විමසනාකාරය පෙනෙන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් හැටියට, ගඬුවක් හැටියට, ඊළඟට පීඩාකාර දෙයක් හැටියට, ඊළඟට කැරලා බිල්ල යන දෙයක් හැටියට, ඊළඟට හිස් දෙයක් හැටියට, අනුන් සතු දෙයක් හැටියට, මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ආදීනව බලන්න කියනවා. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳ යෝනිසෝ මනසිකාරය කරනට යා සෝතාපන්න සෝතාපත්ති ඵලයට පත් වෙනවා. ඒතර සෝතාපත්ති ඵලයට පත් වුණු භික්ෂුව විසින් මොකද්ද කරන්න ඕනේ කියලා එයත් මේවා තව දුරටත් යෝනිසෝ මනසිකාරය කරනකොට කරන්න කියනවා. ආනය සකදාගාමි වෙනවා. ඒතර සකදාගාමි භික්ෂුව මොකද්ද කරන්න ඕනේ කියලා ඒ සකදාගාමි භික්ෂුවත් මේ උපාදානස්කන්ධය ඒ විදිහටම ආදීනව බලන්න කියනවා. ඒ තව දුරටත් ඒ ආදීනව දකිනකොට එයා අනාගාමි බලේ ඵලයට පත් වෙනවා. එතකොට අනාගාමි භික්ෂුව විසින් මොකද්ද කරන්න ඕනේ කියන එයත් මේ පංච උපාදානස්කන්ධ තව දුරටත් ආදීනු බලන්න ඕනි. එහෙම ආදීනු බලනට එයා අරහත්වයට පත් වෙනවා. එතකොට රහතන් වහන්සේ විසින් මොකද්ද කරන්න ඕනේ කියනවා. රහතන් වහන්සේ විසින්ුත් මේ උපාදානස්කන්ධ පහේ ආදීනු බලන්න ඕනි. හැබැයි රහතන් වහන්සේලා මේ උපාදානස්කන්ධයන්ගේ මේ ස්වභාවය යථාර්ථය බලන්නේ කතස්ස පතිචයෝ මේ තමන් අවබෝධ කරගත් දෙයකට පිළියම් කිරීමක් වශයෙන් නෙවෙයි. උන්වහන්සේලා එහෙම භාවනා කරන්නේ ditta dhamma sukha viharane සඳහාත් sati sampajanya සඳහාත් උන්වහන්සේලාත් නිරන්තරයෙන්ම උපාදාන ස්කන්ධයන්ගේ ආදීනවයන් බලනවා. හැබැයි අර තව දෙයක් ලබන්න හෝ ලැබුතේ පිළියමක් වශයෙන් කරනවා නෙවෙයි කියනවා. එතකොට මේ සෝතාපට්ටි ඵලයටත් සකදාගාමි ඵලයටත් ඒ වගේම අනාගාමි අරහත් ඵලයටත් එතකොට මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආදීනව බැලීම තුළ කෙනෙකුටපත් වෙන්න පුළුවන්. එතකොට ඒ හැමතැනදීම හැබැයි මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරය. ඒක යෝනිසෝ මනසිකාරය කිරීම තුළ තමයි සද්ධර්මස් මේ මොකද සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ, සකදාගාමි වෙන්නේත්, අනාගාමි වෙන්නේත්, අරහත් වෙන්නේත්. එතකොට අපි කෙනෙක්ගෙන් හෙවොත් සෝතාපට්ටි අංග මොනවද කියලා එදුර කියන දෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණි, ඊළඟට යෝනිසෝ මනසිකාස ධම්මානුධම්ම ප්‍රතිපatti. එතකොට අපි හවොත් සකදාගාමී නංග කියලා ඇත්තේ ටිකම තමයි. අනාගාමී නංග කියන්න කිව්වොත් ඒත් ඔය ටිකමයි. අරහත් වෙන නංග කියන්න කිව්වොත් ඒත් ඔය ටිකමයි. වෙනම ආකාරයෙන් කියන සම්මා දිට්ඨියක් කෙනෙක් ඇති කරගන්න ඕනේ කිව්වොත් ඒත් ඒ ටිකමයි. ඊළඟට ප්‍රඥාව දිනු කරගන්න ඕන කියලා ඇහුවොත් ප්‍රඥා උද්ධි සූත්‍රයේ පෙන්වන්නේ ප්‍රඥාව දිනු කරගන්නේ සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණි, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට මේ අර හැම ධර්මතාවයක්ම එතකොට සම්මා දිට්ඨිය ඇති කරලා දැන් සෝතාපන්න වුණා කියන්නේ සම්මා දිට්ඨිය යුත් ඒකයි යට දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ. එතකොට රහත් වුණාම රහතන් වහන්සේලා සම්පූර්ණ ප්‍රඥාව පරිපූර්ණ කරගත්ත කෙනෙක්, ප්‍රඥාවේ සම්පූර්ණ කෙරවරටම දියුණු කරගත්ත කෙනෙක්. ඒ නිසාම තමයි උන්වහන්සේලාට ප්‍රඥාවට විරුද්ධ ධර්මයේ තමයි මොකද්ද? අවිද්‍යාව. එතකොට සම්පූර්ණ රහතන් වහන්සේලා අවිද්‍යාවෙන් නිදහස්. එතකොට උන්වහන්සේලා අවිද්‍යාව නැතිවීමත් එක්ක උන්වහන්සේට ලැබෙන දේ තමයි ප්‍රඥාව නැමැති ආලෝකේ ප්‍රඥාව ලැබෙනවා. එතකොට ප්‍රඥාව දියුණු කරගන්නත් අර හතරම තමයි දියුණු කරන්න ඕනේ. සද්ධර්මස්සවෙනි, ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුරින් යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කිරීම තමයි අපි භාවනා කරනවා. ඊළඟට මේ හැමතැනදීම කරන්නේ ඒක අපි බණ ඇහුවත් ඒ වෙලාවේ යෝනිසෝ මනසිකාරය තුලින් බණ ඇහුවොත් තමයි එයා ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට මේ ධර්මයේ වෙන්න ඕනි හැබැයි මේ පංච පාදානස්කන්ධය ආදීනෝ දේශනා කිරීමක් වෙන්න ඕනි. ඒ වගේ වෙන්න ඕනේ තායතනයන්ගේ ආදීනෝ දේශනා කිරීමක් වෙන්න ඕනේ. එහෙම දේශනා කරන කෙනෙකු වෙලාවක තමයි කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නේ. දැන් බණ ඇසීම නාමයෙන් දේවල් ඇසූ පමණින්ම එහෙම මාර්ගඵල ලබන්නේ නැහැ. පටිච්චසමුප්පාදයේ පිළිබඳව දේශනාවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධ මේ වගේ ආදීනව දේශනාවක් වෙන්න ඕනේ. ඒළඟට ආයතන නම් ආයතනයන්ගේ ආදීනුව එහෙම වෙන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට මේ ආදීනුව දේශනා කරනකොට යා ඒ ආදීනුව කල්පනා කරනකොට අන්න රූපේ නම් රූපේ අනිත්‍යයි කියලා අවබෝධ වෙනවා, දුකයි අනාත්මයි කියලා අවබෝධ වෙනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එයාට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. එතන මෙන්න මේ විපස්සනා භාවනාව වශයෙන් අපිට මේ පංච උපාදානස්කන්ධේ ආදීනුව නිතරම මේ යෝනිසෝමනස්කාරේ කරමින් අපිට පුළුවන් අවබෝධ කරගන්න. ඉතින් සමාධිය දියුණු කරපුවත්තේ සමාධිය මුල් කරගෙනත් කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධේ ආදීනුව බලන්න පුළුවන්. ඉතින් අර ජානනිස්සේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, පඨමං භික්ඛවේ ජානං නිස්සාය ආසවානං khayaං වදාමි. මේ පළවෙනි ධ්‍යානය අසුරු කරගෙන කෙනෙකුට මේ ආස්වක්ෂය කරන්න පුළුවන්. එතකොට කෙනෙක් පළවෙනි ධ්‍යානෙට ඒ පළවෙනි සමාධිය කෙනෙක් ඇති කර ගන්නවා. ඒ ඇති කරගත්තාට පස්සේ ඒ පළවෙනි සමාධිය නැත්නම් මේ ධ්‍යානය කියලා කියන්නේ එයා උපාදාන ස්කන්ධ පහක් හැටියට දකින්න. සෝ යදේව තත්තු හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං. එතකොට මේ ධ්‍යාන සිතක් නැත්නම් ධ්‍යාන සමාධියක් කියන්නේ ඒ තුල තියෙන මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හිත අපි යම් වෙලාවක භාවනාවත් තුنين තැම්පත් උනාද ආනේ තුල තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ වගේ අපිට මේ සාමාන්‍ය මේ රූප, වේදනා, සංඥා, සංකාර පිළිබඳව විපස්සනා කරන්නත් පුළුවන්. මොකද හැම වෙලේම අපි ඇහෙන් රූපය බලනවා කියන්නේ, කනෙන් සද්දයක් අහනවා කියන්නේ, නාසයට ගඳ සුවඳ ආග්‍රහණය කරනවා කියන්නේ, මේ හැම මොහොතම සකස් වෙන්නෙත් මොනවද? පංච උපාදාන ස්කන්ධයක්. ඒක අපි දෙයක් සිතනවා කියන්නේ, ඒ තුල කල්පනා කරනවා කියන්නේ, ඒ තුල වෙන්නෙත් පංච උපාදාන ස්කන්ධය. ඒතකොට අපිට ඕනම දෙයක් අරමුණු කරගෙන මේ පංච උපාදාන ස්කන්ධයක් හැටියට අපිට හඳුනාගෙන ඒක විපස්සනා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍ය වශයෙන් අපි දන්නවා අපේ ජීවිතය කියන්නේ උපාදානස්කන්ධ පහක්. ඒකයි සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් හකුලුවා කියනවා මේ උපාදානස්කන්ධ පහම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ දුක හැටියට. ඒතර ජීවිතය කියන්නේම උපාදානස්කන්ධ පහක්. එතන මේ පංච උපාදානස්කන්ධය අපිට ධ්‍යාන කෙනෙකුට කියන්නේ වගේ ගැඹුරු සමාධියකට නොයේ කෙනෙකුට උනත් සාමාන්‍යයෙන් පටන් ගැනීමෙදිම මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව මේ විදිහට යෝනිසෝ මනසිකාරය කිරීමේ හැකියාව තියෙනවා. එතන කාලයක් ඒ විදිහට යා මේ උපාදානස්කන්ධ පහේ ආදීනු බැලුවොත් එයාට සමහරලාට මේ ඥාන වශයෙන් උපාදානස්කන්ධ අල්ල ගන්න පුළුවන්. ඒ වගේම ආයතනයන් වශයෙන් නිතරම මේ ඇහෙන් රූප බලන ආදී අවස්ථාවලදී එයාට ඒ හැම මොහොතක්ම වල තියෙන උපාදානස්කන්ධ පහ කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට එහෙම තේරුම් ගන්න ඒ මොහොතෙත් මේ වාගේ ආදීනෝ බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර ධර්මයේ පුහුණු කිරීමේදී වැඩිමේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා, දැන් යුද පුහුණු වෙන වගේ අය වගේ කියනවා. දැන් යුද්ධයේදී පුහුණු වෙන අය යුද්ධයට යන්න ඉස්සෙල්ලා දැන් ඒ කාලේ දුණු වායන් ගත්තොත් එimhe දුණු වලින් ඊතල වලින් විදිනවා. ඒ විදින්න හැබැයි ගන්නේ ඇත්ත මිනිස්සු නෙවෙයි. ඉස්සෙල්ලාම පඹයන් නැත්තම් මැටි රූප, ඇඳපු රූප, ඒ වරගෙන තමයි ඒවට ඉස්සෙල්ලාම පුහුණු වෙන්නේ. එහෙම පුහුණු වෙලා තමයි යුද්ධයට ගියාට පස්සේ ඇත්තම මිනිසුන්ට තියන්නේ. අද වුණත් එහෙමයි. යුද්ධයට යන්න ඉස්සෙල්ලා ලෑලි පූර්වරෝම වට තමයි වෙඩි තියන්න පුහුණු වෙන්නේ. එහෙම පුහුණු වෙලා තමයි ඒ කට්ටිය යුද බිමට ගිහිල්ලා ඇත්තම අයට වෙඩි තියනවා. අනේ වගේ අපි මුලින්ම සාමාන්‍ය පංච උපාදානස්කන්ධයේ තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධයේ පිළිබඳව අපි යෝනිසෝ මනසිකාරය කරනවා. එහෙම අපි පුහුණු වෙලා ඉන්නවා නම් අපිට අර මේ පංච උපාදානස්කන්ධයන් සකස් වෙන අවස්ථාවල් හඳුනාගෙන අන්නේ වෙලාවේ මේ මොහොතේ මෙතන තියෙන උපාදානස්කන්ධ පහක් කියලා තේරුම් ගන්න ආන්නේවා අපිට. ඊට පස්සේ අර විදියට යෝනිසුමනස්කාරේ කරලා ඒ ඊට පස්සේ ඒක අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් අවබෝධ කරගන්න අපිට හැකියාව තියෙනවා. එනිසා මේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ උපාදාන ස්කන්ධ පයේ අපි සාමාන්‍ය වශයෙන් අර්ථ හොඳට අවබෝධ කරගන්න ඕනි. ඒ පිළිබඳ හොඳ සිහියක් තියෙන්න ඕනි. රූපේ කියනකොට ඒකේ අර්ථය පිළිබඳ, වේදනාව කියනකොට ඒකේ අර්ථය පිළිබඳ, සංඥාව කියනකොට, සංඛාර කියනකොට, විඥානය කියනකොට, ඒ විදිහට හොඳට අර්ථ අපි සිහියේ තබාගෙන ඊට පස්සේ අපිට ඒක අනිත්‍ය වශයෙන් වඩන්න පුළුවන්, දුක් වශයෙන් වඩන්න පුළුවන්, අනාත්ම වශයෙන් වඩන්න පුළුවන්. ඒ වගේම ගනුවත් තුවාලයක් හැටියට මේ වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පළවෙනි එක බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ පංච උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා අනිත්‍ය සංඥාවෙන්, අනිත්‍ය දෙයක් හැටියට. දැන් අපි සංසාර පුරාවටම මේ උපාදානස්කන්ධ දිහා බැලුවේ නිත්‍ය සංඥාව තුල. ඒ නිසා තමයි අපි මේ උපාදානස්කන්ධයන් නිතරම ග්‍රහණය කරගෙන අල්ලගෙන නැත්තම් බැඳිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න කියනවා මේ උපාදානස්කන්ධ පහ කියන්නේ අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකයි. මේ රූපය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. වේදනාව කියන එක නිතරම වෙනස් වෙනවා. සංඥාව කියන්නේ නිතරම වෙනස් වෙනවා. සංස්කාර කියන්නේ නිතරම වෙනස් වෙනවා. විඥානය කියන්නේ නිතරම වෙනස් වෙනවා. එතකොට මේ රූපය කියන්නේ නිතරම සකස් වෙන දෙයක්. එතකොට රූපය සකස් වෙන නම් නිතරම ආහාර හට ගන්න ඕනේ. ආහාර හටගත්තොත් තමයි රූපයක් හටගන්නේ. ආහාර නැති වුණු ගමන් රූපය නැති වෙනවා. දැන් රූපය තුලින් අපි දේවල් හඳුන ගන්නවා. දැන් කය හරහා හඳුන ගන්නවා. එතකොට අපි ඒක මේ තමන්ට දැනෙච්ච දෙයක් හැටියට තමයි අපි හඳුනගන්නේ. නමුත් ඒක හට ගැනීමක්. නමුත් ඒක අපි හට ගැනීමක් හැටියට නෙමෙයි, මට දැනෙන දෙයක් හැටියට තමයි. ඒ නිසා අපි අර මට දැනෙච්ච දෙයක් හැටියට අපි නිත්‍ය සංඥාවෙන් ඒක ගන්නවා. නමුත් වෙන්නේ මොකද්ද? ස්පර්ශය තුලින් තමයි හටගන්නේ. ස්පර්ශය නැතුනොත් ඒක නැති වෙලා යනවා. ඒතර ඒ වගේ මේ රූපය කියන්නේ නිතරම සකස් වෙන දෙයක්. ඒ සකස් වෙන නම් මේ ආහාරය කියන දේ වෙන සතරාකාර ආහාර තුලින් තමයි මේ කය කියන දේ නැත්නම් රූපය කියන දේ නිතරම හටගන්නේ. දැන් කය හරහා අපි දේවල් දැනගන්නවා. එතකොට අපි ඒක කයට දැනෙන දෙයක් හටගත්තට ඇත්තටම විඥානේ හටගත්තොත් විතරයි දැනගන්න පුළුවන්. විඥානේ හටගත්තොත් දැනගන්න, විඥානේ නැතුනොත් නැති වෙලා. ඒ නිසා තමයි මේ රූපය කියන්නේ අනිත්‍යයි, කියන්නේ නිතරම වෙනස් වෙන දෙයක්. හේතු හටගත්තොත් හටගන්නවා, හේතු නැතුණු ගමන් නැති වෙලා යනවා. එතකොට අපි යන්නේ සංඥාවෙන් තමයි රූපේ අනිත්‍යයි කියන මේ රූපය කියන්නේ වෙනස් වෙලා යනවා. ඉතින් කාලයක් යනකොට අපි රූපේ පිළිබඳව දැන් තියෙන සංඥාව තමයි ස්ථිර නිත්‍ය ස්වභාවයේ. ඒතර මේක වෙනස් වෙනවා කියලා අපි අවබෝධ කර ගන්න. දැන් අපි සමහර වෙලාවට අපි ඉන්න තැනක හැමදාම එකම මොහොතේ ඉතාම භයංකාර දරුණු හඬක් හට ගන්නවා. එතකොට කාලයක් යනකොට අපි මේ හඬට සමානලට හුරු වෙනවා. මොකද අපි දන්නවා මේ හඬ හැමදාම හටගස්සනේම ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට අපිට මේක හුරු වෙනවා වගේ. එතකොට අපි දන්නවා හටගත්ත ගමන් ඒක නැති වෙනවා. එතකොට අපි නැති කරන්න එහෙම නැත්තම් ඒකෙන් අයින් වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නවා හටගස්සනේම නැති වෙනවා කියලා. එතකොට අපිට ඒක සාමාන්‍ය වෙනවා. අපි දන්නවා හටගත්තොත් අනිවාර්යයෙන් මේක නැති වෙලා යනවා. එතකොට අපිට එහෙම හුරු වුණාම අපි ඒ පිළිබඳ කම්පැනියකට සැලීමකට බය වීමකට එහෙම නැත්නම් ඒක අයින් කරන්න අර මේ යන්නේ නැහැ. අපි දන්නවා ඒක හටගත්තොත් ඒක නැති වෙනවා. ඉතින් ඒ නිසා හැමදාම මේ මොහොතේ මේක සමහරට හට ගන්නවා. ඉතාමත්ම දරුණු වෙන්න පුළුවන්, භයංකාර වෙන්න පුළුවන්. නමුත් අපි ඒ පිළිබඳ ලොකු තැකීමක් කරන්නේ නැහැ. දැන් අලුත් කෙනෙක් ආවොත් එහෙම එයාට අර හඬ ඇහෙනකොට මොකද වෙන්නේ? දෙන්නට මේක වෙලේ ඒ හඬ ඇහෙනවා. දැන් අර පුරුදු එක්කෙනාට කිසි ගාණක් නැන්නේ. අරයා ඉතින් බය වෙලා, කම්පා වෙලා, සැලිලා දුවගෙන ඉන්න පුළුවන්. අනේ මොකද්ද උනේ කියලා. දැන් එයාට ඒ හඬ තාම එයාට තාම හඬ වෙනස් වුණා කියලා තේරෙන්නේ නැහැ. එයා ඒ හඬ අරගෙන ඇවිල්ලා අන්න ඒකත් එක්ක එයාට ලොකු දැන් භීතියක්, බයක්, සාංකාවක්, කුතුහලයක් ගොඩදී ඇතිවිලා තියෙනවා. එතකොට අහගන්න ඕනේ අනේ ඇයි, මොකද්ද ඉතේ දැනගන්න. දැන් අරයට එහෙම ගානක් නැහැ. එයා දන්නවා ඒ හඬ හැමදාම ඇතුළ නැතුළ යනවා. ඉතින් එයා කියනවා ඕක ඉතින් හැමදාම තියෙන එකක් මෙහි. ඕක හැබැයි ඉතින් හට ගන්නවා ඒක වෙලේ නැති වෙන නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ වගේ අර දෙයක් අපි හරියට හඳුනගත්ත ගමන් අන්න ඒ දේ අල්ලන්න යන්නේ නෑ. ඒ වගේ තමයි මේ රූපය කියන දේ අපි නිතරම අවබෝධ කරගන්න ඕනේ සකස් වෙන ධර්මතාවයක් හැටියට. දැන් අපිට රූපය කියන්නේ හැමදාම ස්ථීරව මට දැනෙන දෙයක් හැටියට, මේ රූපේ හරහා මොනවාරි වුණා නම් ඒක මට දැනෙන දෙයක් හැටියට. නමුත් රූපය කියන්නේ නිතරම සකස් වෙන දෙයක්. ඒකයි ආහාර හටගත්තොත් රූපේ හටගන්නවා, ආහාර නැති වුණොත් නැති වෙලා. නැත්නම් මේ අනිත්‍ය සංඥාව වන්නුට ඒකයි රූපය අනිත්‍යයි. කියන්නේ මේ රූපය කියන්නේ සකස් වෙනවා හේතුවකින් නැති වෙලා යන නිසා තමයි මේක වෙනස් වෙලා යන දෙයක් හැටියට අපි ගන්නවා. මොකද සංඛාර නිසා යම සකස් වුණොත් ඒක නැති වෙලා යනවා. වේදනාව අනිත්‍යයි කියලා මේන වේදනාව කියනකොට අපි හට අර්ථ වශයෙන් ඉන්නු මේ සැප දුක් උපේක්ඛා මේ ස්පර්ශයෙන් හට ගන්න අනිත්‍යයි කියන මේකත් වෙනස් වෙනවා. ඒතර ස්පර්ශය හටගත්තොත් වේදනා හට ගන්න, ස්පර්ශ නැතුනොත් වේදනා නැති වෙනවා. ඒකයි දැන් විවිධාකාර වේදනා නිතරම හට ගන්න. එකම වේදනාවක් තියෙනුනේ එහෙම නැහැ. වේදනාව කියන්නේ විවිධ විදිහට සකස් වෙනවා. සැප වේදනාව සකස් වෙනවා, ඊළඟට දුක් වේදනාව සකස් වෙනවා, මධ්‍යස්ස වේදනාව සකස් වෙනවා. ඒ වගේම ඇහි ස්පර්ශයෙන් සකස් වෙනවා, කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, ඒ වගේම මනසේ ස්පර්ශයෙන් විවිධ වේදනා සකස් වෙනවා. හැබැයි හැම සකස් වෙන වේදනාවක් මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒකයි සකස් වෙන නිසා සංස්කාරයන්ගේ තියෙන මොකද්ද? උපාද වය, හට ගැනීමත් සහ නැතිවීමත්. ඒතර අපි අර වේදනාව අනිත්‍යයි කියන අපි දන්න වේදනාව කියන්නේ වෙනස් වෙලා යනවා. අපිට ඒ අර්ථය තමයි හොඳට අවබෝධ කරගන්න ඕන. ඊළඟට සංඥාව කියන කොටත් එහෙමයි. සංඥාව අනිත්‍යයි කියන්නේ හඳුනා ගන්න දේ වෙනස් වෙනවා. මොකද ස්පර්ශය වෙනස් වීම තුළ ඒකත් වෙනස් වෙනවා. සංඛාරත් එහෙමයි. ඊළඟට විඥානය කියන්නේ දැරීම. නාම රූප සකස් වීම තුළ විඥානය සකස් වෙනවා. නාම රූප නැති වුණ ගමන් විඥානය නැති වෙනවා. ඒකයි විඥානයත් එකම විදිහ කන්නේ මේ තියෙන්නේ. සමහරලාට රූප දැනගන්නවා, සමහරලාට සද්ද දැනගන්නවා, සමහරලාට ගන්ධ සුවඳ රස පහස විවිධාකාර දේවල් දැනගන්නවා. ඒතර විවිධාකාර දේවල් දැනගන්නේ ඇයි? ඒ දැනගන්න හැම දෙයක්ම වෙනස් වෙවි යන්නේ නැත්නම් එක දෙයයිනේ දැනගන්න පුළුවන්. ස්ථිර දෙයක් නම් හැම වෙලේම එකයි දැනගන්න පුළුවන්. දැන් මේ තව දෙයක් දැනගන්නෝ, ඒ දේ නැති වෙනෝ තව දෙයක් දැනගන්නෝ. එතකොට අර හේතු හට ගැනීම තුළ සිද්ධ වෙන නිසා ඒතෝ නාම රූප මොකේද හටගන්නේ? නැත නාම රූප හටගත් දෙය තුලින් තමයි විඥාණයට දැනගන්න පුළුවන්. තව නාම රූප වෙනත් තැනක සකස් වුණොත් ඒ දේ තමයි දැනගන්න පුළුවන්. එතකොට මේ නාම රූප කියන්නේ විවිධ විදිහට සකස් වෙනවා. එතකොට ඒ නාම රූප හරහා තමයි මේ ආයතනයන් ඔස්සේ මේ විඥාණයට දැනගන්න පුළුවන්. ඉතින් නාම රූප ගිහිලා වැඩ කරන්නේ ඇහෙනම් ඒ තුලින් තමයි විඥාණයට දැනගන්න පුළුවන්. නාම රූප ගිහිලා වැඩ කරන කනේ, එතකොට ඔය කන හරහා තමයි දැනගන්න පුළුවන්. නාම රූප ගිහිලා වැඩ කරනවා නාසය තුල, එතකොට නාසයෙන් තමයි දැනගන්න පුළුවන්. එතකොට ඇහැ තියෙන ඇහැට දැනගන්න විදිහ නෑහරා දැනගන්න විදියක් නෑ. මොකද වැඩ කරන අය ගිහිල්ලා වැඩ කරන්නේ කොහෙද? අනිත් ආයතනේ. ඒකයි. එතන මේ ආයතන හයක් තිබ්බට හැබැයි වැඩ කරන එකම ගෲප් එකේ තමයි ආයතන හයෙම වැඩ කරන්නේ. හැබැයි මේ කට්ටිය බොහොම වේගවත් වැඩ කරන්න පුළුවන් හින්දා හයෙම පටපටස් කාලා වැඩ කරලා දෙනවා. නමුත් විඥානයේ නිතර මේකයි නාම රූප හට ගැනීම තුලින් හට ගන්නවා. නාම රූප නැතිවීමෙන් නැති වෙන. ඒතර අනිත්‍ය සංඥා වර්ණකොට අපි විඥානේ අනිත්‍යයි කියනකොට අර්ථ වශයෙන් අපිට හොඳට අවබෝධ වෙන්න ඕනේ, සිහි වෙන්න ඕනේ. මේ නාම රූප හට ගැනීම විඥානේ හට ගන්නවා, නාම රූප නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒතර අපිට හිමීට මේක නිතර දිගටම මානසිකාර කරන්න පුළුවන්. ඒතර යෝනිසෝ මානසිකාරය කියන්නේ ඒකයි. මේ ඇහි තියෙන යථා ස්වභාවයේ සත්‍ය ස්වභාවයේ මෙනෙහි කරනවා. ඇහැ ඇත්ත මොකද්ද? ඇහැ කියන්නේ නිතරම වෙනස් වෙනවා. ඒක අනිත්‍යයි කියන්නේ ඒකයි. ඒ ඇහැ තියෙන ඒ අනිත්‍ය ස්වභාවයේ නැවත නැවත කෙනෙක් මානසිකාර කරනවා නම් ඒකට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාරය. ඒකයි. එතකොට ඇහැ තියන දිනු නිතරම කෙනෙක් කතා කරනවා නම් ඒකට තමයි සද්ධර්මී කියන්නේ සත්‍ය කතා කරනවා. කෙනෙක් හැම වෙලෙම මේ රූපේ අනිත්‍යතාවය කතා කරනවා. එහෙම නැත්නම් ඇහි අනිත්‍යතාවය කතා කරනවා. වේදනාවේ අනිත්‍යතාවය කතා කරනවා. සංඥාවේ අනිත්‍යතාවය කතා කරනවා. ආන්න එකට කියනවා සත් ධර්මයේ කියලා. සත්‍ය කතා කරනවා. එතකොට ඒ සත්‍ය කතා කරන අයට කියනවා සත් පුරුෂ කියලා ඒකයි. එතර මේකේ තියෙන යථාර්ථය හැම වෙලෙම කතා කරනවනේ ඒකට කියනවා සත්පුරුෂ කියලා. එතර බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්‍ය ලෝකයට දේශනා කරේ. එතර ඒ සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගත්තා. එතර ඒ සත්‍ය උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පුරුදු කරන වගේ ශ්‍රාවකයන්ම තමයි උන්වහන්සේ කියපු සත්‍ය දේශනා කරන්නේ. එතකොට දේශනා කරන දැන් වර්තමානයේ යමෙක් දේශනා කරනවා නම් ඒ කවුරුත් අවබෝධ කරගත්ත දෙයක් හදපු දෙයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් තමයි, නැත්නම් උන්වහන්සේගේ දේ තමයි කවුරුත් කතා කරන්නේ. අර සද්දේවරත්තුමා ස්වාමීන් වහන්සේ නමක්ගේ නන්ද කියලා මේ ධර්ම දේශනාව අසන්නේ උභවහන්සේද මේ දේ අවබෝධ කරගත්තේ කිනොට උන්වහන්සේ උපමාවකට පෙන්නනවා නගරයක් මැද නැත්නම් ගමක් මැද මේ ලොකු දොඩම් ගොඩක් තියෙනවා. එක එක මිනිස්සු සමන්ගේ සත්‍ය ප්‍රමාණයට දොඩම් ඇරයි යනවා. ඉතින් එක එකනා දොඩම් ගෙන හැමෝගෙන්ම අහනවා කොහෙන්ද ඔය දොඩම්? ඒතර හැමෝම කියන්නේ අර නගර මැද දොඩම් ගොඩක් තියෙන ඕකෙන් තමයි අපි මේ රැගෙන යන්නේ. ඒ වගේ කියන මේ ලෝකයන් සුභාසිතියක් තියෙනවා නම් ඒ ඔක්කොමයිති කාටද? බුදුරජාන් වහන්සේට කියන. මේ ලෝකයන් සුභාසිතියක් තියෙනවා නම් නැත්නම් මේ ලෝකයන් යථාර්ථයක් කතා කරා නම් ඒ යථාර්ථය කතා කරලා තියෙන්නේ කවුද? බුදුරජාන් වහන්සේ. බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකයේ යථාර්ථය කතා කරන්නේ නැහැ. සැබෑ ලෙස මේ විමුක්තියක් කරා යන විදියට යථාර්ථයක් කතා කරන්නේ නැහැ. යම් යම් සත්‍යීන් ලෝකේ කතා කරන්න පුළුවන්. නමුත් විමුක්තියක් යන විදියට නැත්නම් විමුක්තියක් සකස් වෙන විදියට නිදහස් වෙන විදියට කෙනෙකුට ඇහෙන්නේ බුදු කෙනෙක් පහළුණාම පමණයි. ඉතින් ඒ නිසා අපි දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ යම් ආදීනුව පෙන්වනවා. අපි ආදීනුව පෙන්වන එක විතරයි කරන්නේ. ඒක ඒතර මේ ආදීනුව සමානලට මම මේ කියන ආදීන මන් දැක්කේ නැතත් මේ අයට දැක් ගන්න හැකියාව තියෙන මොකද බුදුරජාන් වහන්සේ කියපු යථාර්ථය නිසා. දෙයක තියෙන ඇත්තක්. ඒ ඇත්ත මම බැලුවේ නැති වුණත් මම මෙහෙම මේ දේ බලන්න කියලා තව කෙනෙකුට කියන එයා බැලුවොත් එයාට පේන්නේ නැති වෙන්නේ නැති ප්‍රශ්නයක් නෑ. මොකද ඒ බලන කෙනාට ඒක අනිවාර්යෙන්ම පේන්න පටන් ගන්නවා. එතකොට ඒ බලන කෙනා පෙර ජීවිතේ ගොඩාක් ඉන්ද්‍රියම් බල සම්පන්න කරගෙන ආවොත් එයාට අර මාස 4ක් 5ක් අවුරුදු 25ක් 30ක් බලපු නැති කෙනෙකුට ඒක දවසෙම බලා ගන්න පුළුවන්. ඒකයි. දැන් සමහර අයට ගොඩාක් ඈත පේන අයට මේ එක මොහොතෙම ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේ පෙර ජීවිතේදී අපි සද්ධාව ගොඩාක් දිනු කරලා තියෙනවා නම් වීරිය සති සමාධි ප්‍රඥා දිනු කරලා තියෙනවා නම් ඉන්ද්‍රිය ඒ අයට මේ පොඩි ආදීනමක් දැකීම තුල ඒ අයට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් සමහර අයට ආදීනෝ මහා ගොඩක් කියන්න ඕනේ. දැන් දාරුචීරිය වගේ අයට මේ කියන්නේ දිත්තේ දිට්ට මත්තන් දැක්කොත් දැක්ක විතරක් වෙන්න. ඇයි කියලා අහන්න ඕනෙත් නෑ. ඒතරමට අන්න මතක් කරලා දෙනකොටම සිහිය පිටනවා. දැක්කොත් දැක්ක විතරක් වෙන්න හේතුව යට මතක් වුණා. ඒකයි. මොකද එයා ඒ තරමට සිහිය වර්ධනය කරපු කෙනෙක්. ඒ ළඟට ඉන්ද්‍රිය පෝෂණය කරන ආපු කෙනෙක් නිසා එයාට බුදුරජාන් වහන්සේ ගොඩාක් විස්තර කියන්න අවශ්‍යතාවයක් වුණා. එයා ප්‍රශ්නේ හෙව්වෙත් නැහැ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ දැක්කොත් දැක්ක විතරක් වෙන්න ඕනි? ඒතර බුදුරජාන් වහන්සේ කියන්න සිද්දුනෝ මේ දැක්කොත් දැක්ක විතරක් වෙන්න හේතුව තමයි මේ දකින්න රූපේට හිත ඇලෙනවා බැඳෙනවා. මේ හිත යම් වෙලාවක මේ රූපේට ඇලුනොත් එහෙම මොකද වෙන්නේ? මේ උපාදාන කරන ආය භවයක් හට ගන්නවා. ආය ජරා මරණ උපදිලා ජරා මරණ සෝක පරිදේව දුක් දුම්නස් විනා. එහෙමද කියලා එතකොට තමයි ඔන්න දැකීමේ තියන ආදීනව වැටහෙන්නේ. දැන් මෙයාට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. දිත්තේ දිට්ට මත්තන් කියනකොට දැක්කොත් දැක්ක විතරක් වෙන්න කියනකොට ඇයි කියලා අහන්න ඕනුනේ නැහැ. මොකද එයාට බුදුරජාන් වහන්සේ ඒ කීමත් එක්ක දැක්කොත් දැක්ක විතරක් වුණොත් මෙතනත් නැහැ වෙන තැනකත් නැහැ, මේක තමයි දුකේ කෙරවර. ඉතේ නිසා තමයි දකින්න රූපේ කට්ටිය අන්න අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන. එතකොට දැක්ක රූපේ නිමිති ගන්න යන්නේ නැහැ. එතකොට ඒ නිමිති ගන්න නැති නිසා ඒවත් එක හිත බැඳිලා උපාදාන වල භවයන් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට මේ අනිත්‍ය සංඥාව වඩනකොට අපිට මේකේ අර්ථය හොඳට අපි ඉස්මතු කරගන්නට ඕනි. රූපය අනිත්‍යයි වේදනා අනිත්‍යයි කියන මේ වෙනස් වෙනවා කියන ස්වභාවය වෙනස් වෙන හේතුව තමයි හේතුවක් හට ගැනීම තුළ හට ගන්න හේතුව නිරුද්ධ වෙන නිසා අන්න මේ හටගත් දේ ඊට පස්සේ නිරුද්ධ වෙලා යනවා. එතකොට අපි අනිත්‍ය සංඥා වශයෙන් වර්ණකොට හොඳ අපි පරියංක වශයෙන් භාවනා කරනවා නම් මේ පංච පාදානස්කන්ධයේ භාවනා කරනකොට අනිත්‍ය සංඥා වශයෙන් වන්නවා නම් අපි ඉන්න කයට හොඳට සිහිය පිහිටුවාගෙන ඊට පස්සේ අපි සමත භාවනා කරන වගේ භාවනාවේ හොඳට ආනිසංසසී කරලා ඊට පස්සේ අද මේ භාවනා තුලදී මම මේ පංච උපාදානස්කන්ධයේ ආදීනු බලනවා නැත්නම් කෙනෙක් සමාධිය දිනු කරෙන්න හොඳට සමාධිය දිනු කරලා හිත සමාධිගත වුණාට පස්සේ මම මේ මොහොතේ ඉඳලා මේ උපාදානස්කන්ධයේ ආදීනු බලනවා කියලා මේ ධ්‍යානය කියන්නේ මේ සමාධිය කියන්නේ මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියලා අපි විග්‍රහ කර ගන්නවා හඳුන ගන්නවා. ඒතර මෙන්න මේ රූපය කියන්නේ අනිත්‍ය කියලා ඒ විදිහට ඊට පස්සේ අපිට තියෙන්නේ රූපයේ තියෙන යථාර්ථය දකින්න අනයෝනිසෝ මනසිකාරය කරන්න. එතකොට රූපය අනිත්‍යයි කියලා අපි මෙනෙහි කරනවා. එතකොට අර්ථය තමයි අපි දැනගන්න රූපය කියන්නේ එතකොට වෙනස් වෙනවා. එතකොට සතර මහා ධාතුන් හටගත් මේ රූපය කියන්නේ වෙනස් වෙනවා. ඒ අර්ථය තමයි අපි දකින්න ඕනේ. ඒක බුදුරජාන් වහන්සේම දේශනා කරනවා. රූපම් භික්කවේ අනිච්ඡන්ති යෝනිසෝ මනසිකරෝත. මහණෙනි රූපය අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න නැත්නම් මනසිකාර කරන්න. ඊළඟට කියනවා සම්මප්පඤ්ඤාය පස්සත මනා නුවණින් දකින්න කියනවා. දැන් අපි දෙයක් විකාශනය කළා නිතර මේ දේ බලන එකනේ කරන්නේ. විකාශනය කළා අහක බලන්න ඉන්නේ නැහැ. ඒ වගේ මේ රූපේ අනිත්‍යයි කියලා අර මෙනෙහි කරනකොට අපි නුවණින් දකිනවා මොකක් හරිද? ආන වෙනස් වෙනවා කියලා. ඒකයි සම්මප්පඤ්ඤාය පස්සත මනා නුවණින් දකින්න මොකද්ද වෙනස් වෙනවා කියන එක. ඒතර රූපේ අනිත්‍යයි කියන්නේ රූපය කියන්නේ වෙනස් වෙනවා. ඒතර අපි අවබෝධය තියන්නේ වෙනස් වෙන්නේ මේක සකස් වෙච්ච දෙයක්. සකස් වීමකින්ද හේතුන් නිසා. ඒතර රූපය සකස් වෙන්නේ නිතරම අර ආහාර හටගත්තොත් හටගන්නවා. ආහාර නැතුනොත් නැති වෙලා යනවා. වේදනාවත් එහෙමයි. ස්පර්ශ හටගත්තොත් හටගන්නවා. ස්පර්ශ නැතුනොත් නැති වෙලා යනවා. එතකොට සංඥාවත් එහෙමයි. ස්පර්ශ හටගත්තොත් හටගන්නවා. ස්පර්ශ නැතුනොත් නැති වෙනවා. ඊළඟට විඥානයත් එහෙමයි. නාම රූප හටගත්තොත් හටගන්නවා. නාම රූප නැතිවීමත් නැති වෙනවා. එතකොට අපි මේ විදිහට එකින් එක හැමහිට අපි විකාශනය කරන යනවා. එතකොට අර්ථය තමයි අපි හොඳට අවබෝධ කරගන්න ඕනි. රූපය අනිත්‍යයි කියනොත් මේ රූපය කියන්නේ වෙනස් වෙනවා. වේදනාව අනිත්‍යයි. වේදනාව කියන අර්ථය හොඳට හිතට එන්න ඕනේ. මේ සැප දුක් විඳීම් හේතුවත් උනගන ස්පර්ශය තුලින් හටගන්න මේ සැප දුක් විඳීම් අනිත්‍යයි කියනකොට වෙනස් වෙනවා. ඊළඟට සංඥාව කියනකොට ස්පර්ශපත්තියෙන් හටගන්න හඳුනා ගැනීම් අනිත්‍යයි කියනකොට වෙනස් වෙනවා කියන අර්ථය බලන්න ඕනේ. ඊළඟට සංඛාර කියනකොට ස්පර්ශය තුලින් චේතනාත්මක සකස් වීම අනිත්‍යයි කියනකොට වෙනස් වෙලා යනවා. ඊළඟට විඥානීය කියන නාම රූප තුලින් සකස් වෙන දැනීම අනිත්‍යයි කියන වෙනස් වෙලා යනවා. ඒ විදිහට එකින් එක අපිට අන්න දිගටම මේ යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. ඒතට ඒ අර්ථය බලමින් තමයි අපි නිතර ඒක කරන්නේ. ඒක මේ විපස්සනා කියලා කියන්නේ බලනවා කියන එකයි. නිකයි. ඒතර විපස්සනා කියන්නේ විශේෂයෙන් මේ රූපයේ තියෙන යථාර්ථය ඒකයි. ඇත්ත ස්වභාවය ඒකයි. යථා අර්ථය කියන්නේ ඒකයි. සත්‍ය ස්වභාවය අපි නිතරම බලනවා. ඒ බලන්න අපි අර නියෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ යථාර්ථය මෙනෙහි කරනවා කියන එකයි. නැත්නම් වර්තමාන කරනවා, විකාශනය කරනවා කියන. ඒතර විකාශනය කරන්න තමයි පේන්නේ. නැත්නම් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ විදිහට පුරුදු පුහුණු කරන්න පුළුවන්. එතකොට මේ විදිහට හොඳට පිළිහිටියොත් අපිට සාමාන්‍ය ජීවිතයේ උඩට මේ පංච උපාදානස්කන්ධයන් නිතරම සකස් වෙන භාවනා කරන්න ගියත් උපාදානස්කන්ධ පහක් සකස් වෙන්නේ. ඇහෙන් රූප බලන්න ගියත් උපාදානස්කන්ධ. ඊළඟට මේ කණෙන් සද්ද ඇහුවත් මේ හැමතැනම උපාදානස්කන්ධ තමයි සකස් වෙන්නේ. ජීවිතය කියන්නේම උපාදානස්කන්ධයක්. දුක කියන්නේ මෙතොට උපාදානස්කන්ධයක්. එතකොට ඒ හැමතැනදීම සම්මුඛ වෙනකොට අපි දැන් මේ පුරුදු පුහුණු කරලා තියෙන ඉඳ අපිට මේ අනිත්‍ය වශයෙන් මේ උපාදානස්කන්ධ දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් තනි තනියෙන් උපාදාන අහු වෙන්න පුළුවන්, කැටි වෙලා අහු වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම අහු වුණත් අපි දන්නවා විඳීම කඩ ගන්න වේදනාව කියන්නේ මොකද්ද? අනිත්‍ය. මොකද සීල් එකක් ගහලා තියෙන්නේ, ලේබලයක් ගහලා තියෙන්නේ. ඒ නිසා ආයතනයන් ඔස්සේ සකස් වෙනකොටම අන්න අර අපි කල් ඇතුම හඳුනා ගන්නවා. ඒ සංඥාව තුල තමයි අපිට හඳුනා ගත්තනම් අනිත්‍යයි කියලා ග්‍රහණය කරන්න අල්ලන්නේ යන්නේ නැහැ. ඒක ඉතින් ඒ විදිහට මේ අනිත්‍ය සංඥාවෙන් මේක වඩන්න පුළුවන්. ඒ වගේම දුක් සංඥාව සේනොත් වඩන්න පුළුවන්. රූපය කියන්නේ දුකක් හැටියට. ඒත රූපය මුල් කරගෙන තමයි අපිට මේ මොහොතේ කායික මානසික සන්තාපයන් පරිදායන් හටගන්නේ. ඒ වගේම අනාගත වශයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපදිනවා. ඒ නිසා මේ රූපයට යම් තාක් අපි ඇලුම් කරනවද, බැඳලා ඉන්නවද, ඒ තාක්කල් තියෙන්නේ දුකක්. ඒ නිසා න රූපේ දිහා දුක් සංඥාවෙන් අර විදිහට බලන රූපය කියන්නේ දුකක්. වේදනාව කියන්නේ දුකක්. ඒතර අර්ථ වශයෙන් අපි අවබෝධ කරගන්න මේ රූපේ තියෙන තාක්කල් අපිට කායික මානස වශයෙන් සන්තාප නැත්නම් පරිදාහයන් විඳින්න සිද්ධ වෙනවා. ඒ විදිහට දුක් සංඥාවෙන් වඩන්නත් පුළුවන්. ඒ වගේම රෝගතෝ රෝගයක් හැටියට මේ රූපය දිහා බලන්න කියනවා. ඒතර මේ රෝගයක් හැටියට බලනවා කියන උපමා වශයෙන් මේ රූපය දිහා බලනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය ජීවිතයකදී අපිට දෙයක් කෙනෙක් විග්‍රහ කරනකොට කියලා දෙනකොට තේරුම් යන්නේ නැහැ. කොච්චර කිව්වත් තේරුම් ගන්න හරි අමාරුයි. එතකොට අපි නිතරම මොකද කරන්නේ? ඒ වගේ දෙයක් එතෙන්ද ගන්නවා. දැන් පුජ්‍යලයක් ගැන කියනවා තේරෙන්නේ. අපි කියනවා දේවදත්ත වගේ කියලා. එතකොට තේරුම් ගන්න අපහසුතාවයක් නැහැ. අපි කියනවා චින්චිමානිකාව වගේ. එතකොට එක පාටම අප්පා එහෙම කෙනෙක්ද කියලා ඔන්න තේරෙනවා. එතෙක් හැබැයි කිව්වට තේරෙන්නේ නැහැ. මොකද එයාගේ අපි අගුණ කියන අරයට ගුණ පේනවා. එතකොට මොකද වෙන්නේ? තේරුම් කරලා දෙන්න බෑ. අපි එනවා දරුණු දේශාගුණ කියනවා. ඔය හිතානීට ඔයත් මහ චින්චිමානිකාවක් කිව්ව එකම එහෙමද? එතකොට ඔන්න පොඩ්ඩක් සමහරට තේරෙන්න පුළුවන්. ඒ වගේ කනබුන ආහාර පාන වෙන අලුත් මොනවාරි දෙයක් මේ අපි සමාජගත කරන්න ගියොත් එම අපි අලුත් පළතුරක්. ඉතින් මිනිසුන්ට ඒක තේරුම් නැතුණා. අපි කියන මේකත් ඇපල් ගෙඩියක් වගේ, මේකත් පෙයාස් එකක් වගේ, මේකත් දොඩම් වගේ. එතකොට අපිට ආනික්මනින් හඳුනා ගන්න පුළුවන්. මොකද අපි දොඩනුත් දන්නවා, ඇපලුත් දන්නවා, පේරත් දන්නවා, අඹත් දන්නවා. ඒ වගේ තවත් ගියක් ගෙනවත් ඒක අපිට දැනගන්නත් අපහසුතාවයක් නැහැ. ඒතොර නිතරම දන්නා කියන දෙයකින් තමයි නොදන්නා කියන දෙයක් නිතරම හඳුනා ගන්න. ආන් ඒ වගේ තමයි රූපය කියන එක රෝගයක් හැටියට සංසාරේ පුරා හඳුනාගෙන ආවේ නැහැ. රූපය කා හැටියට හඳුනාගෙන ආවේ? මගේ දෙයක් හැටියට, සැප දෙයක් හැටියට. ඉතින් සැප දෙයක් හැටියට හඳුනාගත් රූපේට එකපාරටම ඒක දුකක් කරගන්න හරි අමාරුයි. ඒ සැප සංඥාවෙන්ම සුඛ සංඥාවෙන්ම තමයි මේ උපාදාන ස්කන්ධ දිහා බල 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 ආවේ. දැන් මේක ওই දුකක් කිව්වට එහෙම තේරුම් ගන්න හරි අමාරුයි. සිහිය එකපාරට උපදින්නේ නැහැ. ආන්නේ නිසා තමයි අර සාපේක්ෂිත දෙයක් මේකට ඇඳෙනවා. මේ රූපය කියන්නේ හරියට රෝගයක් වගේ. එතකොට රෝගයක් වගේ නම් රෝගය කියන එක කියලා දෙන්න ඕනේද? ඈ රෝගයක් කියන එක කියනකොටම හඳුන ගන්නවා. අපි කියනවා හෙට ඔයාට රෝග පහක් දෙනවා. එතකොට අනේ එකක්වත් එපා. මොන දනුවමක් කරාට මට රෝග දෙන්න යන්නේ කියලා ඔන්න අපි කලබල වෙලා රෝග ගන්න අපි කවුරුත් කැමති නෑ නේද? ඇයි? රෝගයක් අපිට වැළඳුනොත් වැළඳිත් මොහොතේ ඉඳලා අපිට අප්‍රමාණ දුක් පීඩා විඳිනවා. අපි කියන්නේ මට ජීවිතයක් ඊට පස්සේ නැති වෙයි. විඳුව විඳුව තමයි මට ඉන්න වෙන්නේ. ඒතර අපි දන්න රෝගයක් කියන්නේ මහා දුක් පීඩනේ, අසහනේ, සන්තාපේ, පරිදාය මේ ඔක්කොම කැන්දන් වෙන එකක්. ඒ නිසා අපි රෝගයක් බාර ගන්න කිසිසේත්ම කැමති නැහැ. ආන්නේ ඒ නිසා අපි රෝගයට කෙලින්ම සීල් ගහලා විතර තියෙන මොකක් හැටියද? දුකක් කියලා. ඒ නිසා රෝගයේ කියන දේ අපි කවුරුත් කියලා දෙන්න දෙයක් නැහැ. රෝගයේ කියනකොටම අපි හඳුනාගෙන තියෙන. හැබැයි රූපය දුකක් කිව්වට එහෙම එකපාරටම යන්නේ නැහැ. වේදනාව දුකක් කිව්වට එකපාරට යන්නේ නැහැ ඔළුවට. සංඥාව දුකක් කිව්වට යන්නේ නැහැ. සංකාර දුකක් කිව්වට යන්නේ නැහැ. විඥානීය දුකක් කිව්වට යන්නේ නැහැ. එහෙම සිහි උපදව ගන්න හරි අමාරු. ඒ නිසා තමයි අන්න තවත් දෙයක තියෙන ආදීනව මේකටත් ඔය ආදීනව ටිකම රූපයේ තියෙනවා. ඔය ආදීනව ටිකම සංඥාවේ තියෙනවා. ඔය ආදීනව ටිකම සංස්කාරයේ තියෙන ඔය ආදීනතිකම විඥානයේ තියෙනවා. ඒ නිසා තමයි රෝගතෝ කියලා කියන්නේ රෝගයක් වගේ බලන්න කියලා. ඒකයි. එතකොට ඒ විදිහටත් කෙනෙකුට අන්න මේ උපාදාන ස්කන්ධ දිහා බලන්න පුළුවන්. රූපය මොකද්ද? රෝගයක්. එතකොට අර්ථ වශයෙන් තමයි මේ බලන්න ඕනි. රූපයේ තියෙන තාකල් එහෙනම් විඳවන්න තමයි තියෙන්නේ. ඒත් අපි දන්නා රෝගයේ තිනකම් එහෙනම් මේකත් රෝගයක් නම් මේකත් තින්දා විඳවන්න සිද්ධ වෙනවා. අර නොදන්නා කෙනෙකුට ඒක අර පුජ්‍යලෙක් නම් වෙනත් පුජ්‍යලෙක් වේ ගති ලක්ෂණ දාන. ඒතර අපි දන්න මේ ඇසුරු කරොත් මට ඔව් විඳවන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ අපි තවත් ආදීනෝයක් අපි ආදීනුවන් නොදැක්ක තැනකට දාලා බලනවා. එතකොට ඒ ආදීනෝ හරහා තමයි දැන් ඊට පස්සේ මෙයාව පේන්නේ. එනිසාන රූපය සුඛ සංඥාවක් තියෙන රූපේ පිළිබඳව අපි බලනවා. රූපය කියන්නේත් හරියට රෝගයක් වගේ. වේදනාව කියන්නේ රෝගයක් වගේ. සංඥාව කියන්නේ රෝගයක් වගේ. සංඛාර කියන්නේ රෝගයක් වගේ. විඥානය කියන්නේත් රෝගයක් වගේ. ඒතර අර්ථය තමයි මේ රූපය පවතින තාකල් විඳවන්න සිද්ධිනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව වශයෙන් කායික මානසික සන්තාප වශයෙන් විවිධ විදියට අපිට විඳවන්න සිද්ධ වෙනවා. එතකොට ඒ විදියට අන්න රූපේ ආදීනුව බලන්න පුළුවන්. ඒ රූපේ රෝගයක් හැටියට ඒ මෙනෙහි කරමින්. එතකොට රූපේ තියෙන යථාර්ථයක් ඇත්තක් තමයි මොකද්ද? රෝගයක් වගේ දුක සකස් කළද නැත්නම් මේ පීඩාව අසහනය සන්තාපය ඇති කළා දෙනවා. දැන් රෝගයක් වැළඳිලා තියෙන තාක්කල් රෝගයේ තියෙන කෙනාට කිසිම සතුටක් සන්තෝෂයක් සැපයක් සැනසෙල්ලක් සාන්තියක් රැකවරණ මුකුත්ම නැහැ. එයා විශාල අසහනයකට පීඩානයේ දුකකට ලක් වෙච්ච කෙනෙක්. එතකොට ඒ රෝගීක තියෙන යථා ස්වභාවය රෝගයක තාසබ ආන්නේ වගේම තමයි රූපයක් යම්තාක් අපි අල්ලගෙන අග්‍රහණය කරගෙන මගේ කරගෙන සැපයි කියලා හිතාගෙන ඉන්නතා කල්ම උපද්දවල දෙන්නේම ආය ආය උපත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය අප්‍රිය සම්පයෝග ඔය යම්තාක් දුකයි කියලා තිනන සියල්ලම සකස් වෙන්නේ රූපයට කැමැත්ත තියෙන තාක්කල්. වේදනාවට කැමැත්ත තියෙන තාක්කල් සංඥා සංකාර විඥානෙ තියෙන කැමැත්ත තියෙන තාක්කල් මේකේ යම් දවසක යම් මොහොතක කැමැත්ත නැති වුණොත් අර ටික ඔක්කොම නැති වෙලා යනවා. රෝගය සුවපත් වුණොත් රෝගය නිසා වැළඳිච්ච කිසිම දුකක් නැහැ. ආන්නේ වගේ තමයි රූපයට තියෙන තණ්හාව යම් මොහොතක නැති වුණ ගමන් මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙනවා. එහෙනම් මේ ඔක්කොම දුකයි කියන ඔක්කොම තියෙන මේ රූපයට තියෙන තණ්හාව කැමැත්ත තියෙන තාක්කල් ඒ නිසා තමයි මේ රූපය අපි දකිනවා රෝගයක් වගේ. එතකොට ඒ රෝගයක් හැටියට දකිනකොට තමයි රූපේට යම් ආසාවක් හැමැත්තක් තිබෙනම් ඒක ආන නැති වෙලා යනවා. එතකොට ඒ රූපේ තියෙන යථා ස්වභාවය නැවත නැවත මනසිකාර කිරීමට තමයි මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒකේ තියෙන යථාර්ථය නැවත නැවත විකාශනය කර කර පෙන්නනවා. පෙන්නන්න මොක තමයි අන්න පේන්න පටන් ගන්න. එතකොට විපස්සනා කියන්නේ එකයි. පස්සනා කියන්නේ බලනවා. මොකද්ද බලන්නේ? රූපේ තියෙන යථා ස්වභාවය. එතකොට රූපේ ඇත්තක් තමයි මේක රෝගයක් වගේ වැළඳිච්ච දවසේ ඉඳලාම විඳව ඉන්නවා. වේදනාව තුලත් එහෙමයි. සංඥාව තුලත් එහෙමයි. සංකාර තුලත් එහෙමයි. විඥානය තුලත් එහෙමයි. කෙටියෙන් ගත්තනම් පංච උපාදානස්කන්ධෙම කියන්නේ ඒකයි දුක්ඛ. එහෙනම් මේක තියෙන තර රෝගයක් වැළඳිලා වගේ තමයි. නමුත් අපිට මේ රෝගය පෙන්ලා තියෙන රෝගයක් හැටියට නෙවෙයි. මම හැටියට නැත්තම් සැප හැටියට. ඉතින් සැප හැටියට දැකින්ද තමයි අපි මේකට ගොඩාක් කැමති. ඒක මේ රූපයට ගොඩාක් ඇලුම් කරනවා. වේදනාවලට ගොඩාක් ඇලුම් කරන එක සැපද දුක්ද කියලා එකක් නෑ. සැප වේදනාවක් හටගත්තත් ඒකටත් ඇලුම් කරනවා. දුක් වේදනාවටත් ඇලුම් කරනවා. ඒකයි උපේක්ෂා වේදනාවට ඇලුම් වෙනවා. මොකද ඒකේ තියෙන සැප වේදනාව තියෙන තාකල් මේ ඇලුම් කළ නැතුණාම දුක් වෙනවා. දුක් වේදනාව හටගත්තට පස්සේ අයින් කරන්න ඒක අල්ලගෙන ඊට පස්සේ ඒකත් ඇලුම් කරගෙන ඊට පස්සේ ඒක නැතුණාම පස්සේ අම්පැත්තේ මෙන්න මේ ඒක නැති කර ගන්නකම් ඒත් ඒකට ඇල්ලලා තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වේදනාව ඒ වගේ මේ උපාදාන ස්කන්ධයන්ගේ මේ ආදීනුවෙන් දකිනකොට තමයි අන්න අපිට මේ පිළිබඳව නොඇලීම කියන එක ඇති වෙන්නේ. ඒ නිසා රෝගයක් හැටියට අන්න මේ උපාදාන ස්කන්ධ පහ අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගඬුවක් හැටියට බලන්න කියනවා. අපි දන්නවා වනයක් ගනුවක් කෙනෙකුට තියෙනවනම් ඒක තියෙන තාකල්මනොත් තියෙන්නේ. වේදනාවමයි තියෙන, පීඩනයමයි තියෙන, අසහනයමයි තියෙන. ඒක තියෙන තාකල්යට සහනය සැනසිල්ලක් නෑ. ඒ වගේ තමයි රූප වේදනා සංඥා සංකාර ගත්තත් ගනුවක් වගේමයි. තියෙන තාකල් සකස් වෙලා තියෙන තාකල්ම ආය ආය උපත ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කායික මානසික සන්තාප පරිදාහයම්මයි ඇති කරලා දෙන්නේ. ඉතානේ නිසා සංසාරෙත්‍ය සුඛ සංඥාවෙන් බලපු රූපේ දිහා දැන් බලනවා ආන දුකක ගණුවක් හැටියට. ගණුවක් කියන්නේ සැපක් හදලා දෙන එක නෙවෙයි. එනම් මේ රූපය කියන්නේ සැප හදලා දෙන දෙයක් නෙවෙයි දුක. ඒතර තමයි දුක හැටියට අවබෝධ වෙන්නේ. දැන් අර දුක හදලා දෙන දේ පිළිබඳ විපර්යාසයක් තියෙන එකට කියන සංඥා විපල්ලාස. වැරදි හඳුනා ගැනීමක්. දුක හදලා දෙන රූපේ සැප හදලා දෙනවා කියලා වැරදි විදියට හඳුනාගෙන තියෙනවා. අනේ නිසා අපි රූපයට බැඳිලා ග්‍රහණය වෙලා අල්ලාගෙන ඉන්නවා. ඉතින් දැන් බලනවා රූපේ කියන්නේ හරියට ගණුවක් වගේ. කෙලින්ම රූපේ දුකයි කිව්වට තේරුම් ගන්න හරි අමාරු. ඒ නිසා තමයි අපි තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඒතෙන් ඇඳලා බලනවා. එතකොට ගණුව කියන්නේ අපිට කිසිම කෙනෙකුට හඳුනා ගන්න බැරි තේරුම් ගන්න මොකද්ද ඔය ගණුව? ගණුව හඳුනා මොනවද වෙන්නේ? එහෙම එකක් නෑ. කියනකොටම හඳුනාගෙන ඉවරයි. ගණුව කියන්නේ මහා පුදුම විදියට පෑරි 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 හැම වෙලේම පීඩනයක් අසහනයක් දුක සන්තාපයක් හදලා දෙන දෙයක්. ඒ නිසා අමුතුවෙන් කියලා දෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මට නම් ওই ගණු තේරෙන්නේ නෑනේ කියලා එහෙම එකක් නෑ. අපිට වැළඳුන් නැතුණත් වැළඳිච්ච අය දැකලා දන්නවා. ඉතින් ඒ නිසා වනයක් තුවාලයක් තියෙනවා නම් ඉතින් අපි කියන්නේ තුවාලෙමනේ අප හැප්පෙන්නේ නේද? මේ කකුලමයි හැප්පෙන්නේ කියනවා නේද? තුවාලයක් වුණොත් මොකද වෙන්නේ? අනිත් කකුලත් හැප්පෙනවා. නමුත් දැනෙන්නේ මොකේදද? තුවාලෙටම නේද? ඒ වගේ තමයි වේදනාව සමහරලාට. අපි කියන්නේ තුවාලයක්. ඒතර චූටි දෙයක් ඇති වුණත් ඉක්මනට පෑරෙනවා නේද? හිත ඉක්මනට, අපි කියන්නේ මගේ හිත ඉක්මනට පෑරෙනවා. මේ පෑ මටමයි මේ ඔක්කොම වෙන්නේ. ඇයි? පෑරිච්ච හිතට තවත් දෙයක් වුණ ගමන් තවත් පෑරෙනවා. ඊර්බද කියන අපිටම තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. නේද? ඉතින් පෑරෙන්න ගියොත් එම් පෑරි 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 පෑරෙන එකම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා එකයි මේ වේදනාව කියන්නේ සංඥා මේ ඔක්කොම වණයක් වගේ. මේක තියෙන තාක්කල් පෑරෙනවා මිසක්ක වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් නොයේ කර්මුණු ඇවිල්ලා පෑරෙනවා. අන්තිමේට ළඟින් ගියත් නේද? තුවාලේ ළඟින් ගියත් මොකද වෙන්නේ? එකපාරටම පෑරෙනවා වගේ. ඒ වගේ තමයි ජීවිතේටත් එහෙමයි. විඳවල ඉන්නකොට චූටි දෙයක් ඇති මහලුකුට ඊට පස්සේ දැනෙනවා. ඒ නිසා මේ වේදනාව දිහා බලන්න ඕනේ හරියට මොකක් හැටියටද? ගණුවක් හැටියට. එතකොට සංසාර සංඥාව තමයි ගණුවක් කියන්නේ මේක සැපක්. ඒකයි. ඒ නිසා තමයි යන්න ඒ සැප හැටියට පේන දිහාට පොඩ්ඩක් එබිකම් කරලා බලනවා. සැප ගහපු සීල් එක තියෙන දිහා බලන පොඩ්ඩක් එබිකම් කරලා බලනකොට සැප හදන එකක් නෙවෙයි, නිකම් වානයක් වගේ. ඒකයි විපස්සනා කියන්නේ. විශේෂයෙන් බලන පේන්නේ, බැලු බැලමට පේන්නේ පොඩ්ඩක් එබිලා බලනවා. නැත්ත පොඩ හරවල බලනකොට පේන්නේ මොකක් හැටියටද? ආන්න වානයක් වගේ පේනවා. ඉතින් ඒකයි ඒක බලන අයට පේනවා මිසක් හැමෝටම පේන්නේ නැහැ. ඒක විශේෂයෙන් බලන්න ඕනේ. විශේෂයෙන් බලන්න, විශේෂයෙන් විකාශනය කරන්න ඕනේ. ඒකයි විශේෂයෙන්. ඒකයි මේ විශේෂ මේ හඳුනාගත්ත කෙනෙක් ලවා දාලා බලනවා. නිකම්ම පේන්නෙත් නෑ දුකයි කිව්වට. ඒ නිසා තමයි හඳුනාගත්ත ගණුව කියන්නේ අන්න ගණුවත් එක්ක දානවා. ඒ ස්වරූපේ දාලා බලනවා. එහෙම විශේෂයෙන් බලනවා තමයි අන්න පේන්න පටන් ගන්නවා ඇත්ත ස්වභාවය. මේ රූපේ කියන්නේ එතකොට ගණුවක් හැටියට. ඒකත් දැන් බලන්න තමයි පේන්න පටන් ගන්න. ඉතින් බලනවා සියක් වාරයක් බලනවා. එතකොට සියක් වාරයක් බලනකොට මොකද වෙන්නේ? සියක් වාරයක් සිහිය පීටනවා, සද්ධාව ඇති වෙනවා, වීරිය ඇති වෙනවා. මේකෙන් අයින් වෙන්න ඕනි. මේ රූපයෙන් මං කොමරි ගැලවෙනවා කියලා අන්න මේකෙන් මේක තියෙන ඇල්ම නැති කරන්න වීරිය ඇති වෙනවා. දැන් ඇල්ම පිහිටලා තියෙන කිඳා බැහැලා තියෙන. එතකොට මේ බලන්න මේකේ දිට්ටියක් මාන්න මොන හරි තියෙනනේ ඒක අයින් කරන්න තමයි වීරිය ඇති වෙන්නේ. ඊළඟට ඒ බලන්න බලන්න මේ බැලය බලන්නම තව 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 සිත එකඟ වෙන එක තමයි සමාධි. ඒ වගේම බලන්න 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 මොකද වෙන්නේ? ප්‍රඥාව උපදිනවා. මේ දුකයි දුක සහිත රූපේ දුකක් හැටියටම උපදින එක තමයි දුක්ඛේ ඥානම්. ඒකයි. ඉතින් මේ විදිහට ප්‍රඥාව වෙන්න එතකොට දන්නවා මේ අපි බලන්නේ අපි මේකට කැමැත්තක් තියෙන හින්දා. ඒකනේ ආදීනෝ බලන්නේ. එතන දන්න මේ කැමැත්ත තියෙන තාක්කල් මේ රූපය උපත මේ කැමැත්ත නැති වුණොත් තමයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ සඳහා කල යුත්තේ මේකේ ආදීන බල දැන් ඒක තමයි මේ බලන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරනවා. ඒ විදිහට මේ උපාදාන ස්කන්ධ පහේම අපිට ආදීනව බලන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ දවසේ කණිත් ටික බලන 11 ආකාරයක් තියෙනවා ඒ ටික කතා කරමු. අපි පොඩි වෙලාවක් භාවනා මනස්කාරයක කවුරුත් එකට වාසය කරමු.